ඊළඟට ගරු අර්ජුන රණතුංග ඇමැතිතුමා.
ගරු සභාපතිතුමනි, හදිසි නීතිය දීර්ඝ කරන මේ විවාදයේ එතනින් ටිකක් ඔබ්බට ගිහිල්ලා විශේෂයෙන්ම මම තීරණයක් ගත්තා. අද රටේ ක්‍රීඩාව ගැන යම් යම් ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. මම ඒ ගැන යම් ප්‍රකාශයක් කරන්න ඉඩ පහසු තියෙනවද කියලා බලලා ඒක නැති හින්දා මම වෙලාවක් ඉල්ල ගත්තා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගැන යම් කාරණා ටිකක් මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුව සහ රට දැනුවත් කරන්න. ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය ඉතාමත් නරක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ICC ශ්‍රේණිගත කිරීමේ 1, 2, 3 හිටපු අපි අද වෙනකොට ඉතාමත් පහළ තත්ත්වයකට පල්ලෙහාට බැහැලා තියෙනවා. මේ විදිහට ගියොත් මුල කණ්ඩායම් 12 එළියට යන ක්‍රමවේදයක් අපිට දැන් පෙනිලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණවලට විශාල වශයෙන් දායකත්වය වෙච්ච අප ජාතික කණ්ඩායම අද ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම නරක කාලයක් බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද කියන එක හොයන්න අපි සියලු දෙනාගේම වගකීම වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව අපිට ටෙස්ට් තත්ත්වය ලබා ගන්න 1981 දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ මූලිකත්වයෙන් ඒ වගේම පෞද්ගලික ආයතන රාජ්‍ය ආයතන සියල්ලම එක්කහුවෙලා අපිට පුළුවන් වුණා 1981 ටෙස්ට් තත්ත්වය ලබා ගන්න. ඒ වගේම ටෙස් 1982 අපිට පළවෙනි ටෙස්ට් අරගියත් අපිට ක්‍රීඩා කරන්න අපිට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මේ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන පුද්ගලයෝ හරි අඩුයි. මට මතකයි ඒ දවස්වල නිසල් සේනරත්න, නීල් පෙරේරා, පොළොන්නරුවිට, රාජමහේන්ද්‍ර, නබුෆුවඩ් මේ දහම් විමල සේන වැනි ඉතාමත් වැදගත් මහත්වරු ක්‍රිකට් ක්‍රීඩාවේ නායකත්වය ලබලා දුන්නා ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තේ. විශේෂයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න 1981 ටෙස්ට් තරඟ ටෙස්ට් තත්ත්වය ලැබිලා අවුරුදු 37ක් ගත වෙලා මේ රටේ හිටපු රාජ්‍ය නායකයන් ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රිකට් පරිපාලකයන් මේ ක්‍රිකට් ක්‍රීඩාව විශාල වශයෙන් දියුණු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඉතාමත් කෙටි කාලයකදී අපිට පුළුවන් වුණා ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න 1996. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවත්වන තරඟ දිහා බැලුවොත් ගරු සභාපතිතුමියනි, ඒක ආරම්භ වෙන්නේ 1975. කෙසේ නමුත් අවුරුදු කීපයකින් අපිට මම අර ඉස්සෙල්ලා කිව්වාගේ 86 මේ ශූරතාවය දිනාගන්න පුළුවන් වෙනකොට ක්‍රිකට් ආරම්භ කරපු එංගලන්තය වගේ රටක් දිනාගන්න හම්බුනේ මේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී. මේ 1996 පස්සේ තමයි මේ රටේ විනාශය ඇති වුණේ. ඒ විනාශයට මූලිකත්වය වුණේ මේ රටේ හොඳ පුද්ගලයන් එළියට ගිහිල්ලා සූදු ව්‍යාපාරය ක්‍රිකට් ක්‍රීඩාවට ඇවිල්ලා ඔට්ටු ව්‍යාපාරය මේ හරහා ඉතාමත් ඉක්මනින් ඔලෝස්සන්න පටන් ගත්තා. ඒ මුදල් ලැබෙනකොට තමයි අනවශ්‍ය පුද්ගලයෝ මේ අවස්ථාවට එක්කහු වෙන්න පටන් ගත්තේ. මම කියන්න ඕනේ මේ සූදු ව්‍යාපාරය ගැන අපි කතා කරනකොට මම පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ කරපු සාකච්ඡාවකදී අපේ පත්කරක මන්ත්‍රීවරයා තිලංග සුමතිපාල මහත්මයාත් එතුමා ඍජුවම පිළිගත්තා එතුමාගේ පියා සහ සහෝදරයා මේ සූදු ව්‍යාපාරයේ ඉන්නවා කියලා. ඒක මම හිතනවා විශේෂයෙන්ම මට මතකයි ක්‍රීඩා නීතිය අනුව ක්‍රීඩා නීතියේ තියෙනවා ඍජුව හෝ වක්‍රව සූදු ව්‍යාපාරයේ ඉන්න කිසිම කෙනෙකුට ක්‍රිකට් ආයතනවල හෝ ක්‍රීඩා ආයතනවල වලට සුදුකම් නැහැ කියලා. මට මතකයි ඒ කාලේ මේක නැති කරන්න විශේෂයෙන් SV දිසානායක ඇමතිතුමා, ජීවන් කුමාරතුංග ඇමතිතුමා, ඒ වගේම අද මෙතනින් ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා ක්‍රීඩා ඇමතිවරු කාලෙදී අතුරුපාලක මණ්ඩලයේ පවා එනවා පොඩකින් අතුරුපාලක මණ්ඩලයේ පවා පත්කරේ වෙන දෙයකට නෙමෙයි මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ සූදුවෙන් බේරගන්න, ඒ වගේම මේ මුදල් ටික බේරගන්න. ඒකේ ක්‍රමවේදයක් ඇටියට 2014-2020 ශූරතාවයකුත් අපිට දිනාගන්න හම්බුණා. නමුත් මං හිතන්නේ 2015 වෙනකොට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ වෙනස් වීමේ ප්‍රතිඵල හැටියට මංහිතන් අපි අලු තාණ්ඩුවක් හදපු වෙලේ අපි සියලුදනාගම් බලාපොරොත්තු වෙලා තිබුණේ මේ සූදුවෙන් ක්‍රීඩාව බේරගෙන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව විශාල වශයෙන් හරි පැත්තකට ගෙනියන්. නමුත් අවාසනාවකට කියන්න ගරු සභාපතිතුමියනි, අපේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවලටත් පල්ලෙහාට ගිහිල්ලා මේ රටේ තියෙන ක්‍රීඩා සමාජ, මට මතකයි කළුතර පානදුර ක්‍රීඩා සමාජයේදී සමාජය අතර පැවැත්වුණු තරඟයේදී ඒ තරඟ වෙනස් කරන්න, තරඟ ජය වෙනස් කරන්න මැදිහත් වුණේ මේ ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු උපලේකම් කෙනෙක් රවින් වික්‍රමරත්න කියන මහත්මයා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතතේ අපේ තියෙනවා ක්‍රීඩා සමාජ, ප්‍රධාන ක්‍රීඩා සමාජ. මේ ක්‍රීඩා සමාජ වලට දෙන මුදල් හුඟක් දුරට අයින් කළා, තමන්ගේ හිතමිතුරන්ට මුදල් දෙන ක්‍රමවේදයක් ඇති කරා. ඒ වගේම තමයි අපි නැතිබැරි කාලෙත් ක්‍රිකට් ආයතනය අපිට හුඟක් වෙලාවට මේ ක්‍රීඩකයන්ව පරිස්සම් කරන්න මුදල විතරක් නෙමේ ආහාර පාන ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ අපිට ලබලා දීලා තියෙනවා. ඒ වගේම තමයි අද ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරනකොට මේ පහුගිය අවුරුදු 4ට නායකයෝ 7 දෙනෙක් ලංකා කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. පුහුණුකරුවෝ 4 දෙනෙක්. ඒ වගේම තමයි මේක අපි හැමදෙනාම හිතාගන්න ඕනේ මේක කොහෙන්ද මේ සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන්ම අපේ ක්‍රීඩා ඇඳුමේ තියෙනවා සභාපතිතුමිය වෝටර් මාක් එකක් කියන එක. ඒකේ තියෙන සිංහයාගේ ලකුණ. හැබැයි පහුගිය ලෝකුසලාන් තරඟාවලියට යනකොට මේ සිංහයාගේ ලකුණ ඉවත් කළා, කැස්පෑවගේ ලකුණ ඔතෙන්ට ආවා. අපි ඕක ආපුවාම කිව්වා මේ ඉටිකොළ වලින් වෙච්ච සම්බන්ධයක් එක්ක කැස්පෑවට තමයි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. නමුත් අපි ලෝක කුසලානයක් යනකොට අපේ සිංහයාගේ ලාංඡනය ඉවත් කරලා මෙවැනි දෙයක් වීම ගැන මම පහුගිය කාලේ මේ ගැන කතා කරන්න හිටියත් මම හිතුවා නෑ, ලෝක කුසලාන තරඟාවලියට අපේ ක්‍රීඩකයෝ යනවා, රට නියෝජනය වෙනවා, මෙව මේ වෙලේ කතා කර යුතු නැහැ. නමුත් මම හිතන්නේ දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා මේ ගැන කතා කරන්න. ඒ විතරක් නෙමෙයි, මම හිතනවා අපි මේ ගැන සොයලා බලිය යුතුයි මොකද්ද මේක සිදුවිය යුත්තේ කියලා. ඒ වගේම තමයි අපිට 2015 පස්සේ තමයි මේ රටේ විශාල වශයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා ඉන්නවා. එතුමා මට මතකයි විශේෂයෙන්ම ඕනම ක්‍රීඩා ආයතනයක භාණ්ඩාගාරික තනතුරට වරලත් ඝනකාධිවරයෙක් පමණක් සිටිය යුතුයි කියලා නීතිය වෙනස් කරා. ඒ නීතිය වෙනස් කර වෙන එකක් හින්දා මේ ක්‍රිකට් ආයතනය වගේ ආයතන මිලියන ගාණක් ආදායම් ලබන හින්දා මේ තත්ත්වය හරහා මේ මුදල් ආරක්ෂා කරන්න. හැබැයි අපි කියන්න ඕන 2015 පස්සේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා මේ නීතිය වෙනස් කරලා අද වෙනකොට ලිපිකරුවෙක්, ඒ කියන්නේ අකවුන්ටන්ට් ක්ලාක් කෙනෙක්ට වුණත් මෙවැනි තනතුරු දැරිය හැකි බවට මේක වෙනස් කරලා තියෙනවා. මම මේ පෙන්වන්න හදන්නේ මේ අද මම දැන් ඉස්සරහට එන්නේ සභාපතිතුමිය වෙලා තියෙන හොරකම් ගැන දැනුවත් කරන්න. මම මේ පෙන්වන්න හදන්නේ මේ අපේ නීතිය වෙනස් කරාට
තව විනාඩි දෙකක් කාලයක් ගරු ඇමතුවාට තියෙන.
මට ටික කාලයක් දෙන්න, මේ ටික මම ඉවර කරන්න. විශේෂයෙන්ම මේ හරහා තමයි අපේ ක්‍රිකට් ආයතනයේ හිටපු ඉතාමත් සුදුසු පුද්ගලයන් ඉවත් කරලා ලක්බිම පුවත්පතේ හිටපු කෙනෙක් මූල්‍ය ආයතනයට බාර දුන්නා. මේ මූල්‍ය ආයතනයේ බාර දීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ මුදල් වෙන වෙන තැන්වලට ගියේ. මෙන්න මේක ඉතාමත් වැදගත් දෙයක් මම මේ පෙන්වන්න හදන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොරකම් දූෂණ ගැන කතා කරනකොට ශ්‍රී ලංකාවේ එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය හිමි කරගෙන තිබුණේ සෝනි සමාගම. එම සමාගම විසින් ඒකී තරඟ විකාශන අයිතිය මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවිය යුතු මුදල ඩොලර් ඇමරිකානු ඩොලර් මිලියන 5.5, එනම් රුපියල් කෝටි 89ක් පමණ. මේ මුදල හොංකොං වල පෞද්ගලික ගිණුමක් හරහා හොරකම් කිරීමේගත් වංචනික උත්සාහය සැකයෙන් තොරව දැන් අනාවරණය වෙලා තියෙනවා. මේ හොංකොං වල තියෙන පෞද්ගලික ගිණුම කෝටි 83ක මුදල බැර කිරීමට සෝනි සමාගමට උපදෙස් දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය මෙහෙයුමේ කල්මනාකරුගේ රාජකාරී ඊමේල් හොංකොං ගිණුම ෆන්යා සිලු නැමැති ආයතනයකට අයත් බව, එය චීන ජාතිකයෙකුට අයත් තනි ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත්, දැනට මෙය වසා ඇති බවත් අනාවරණය වෙනවා. නමුත් මේ වංචාව යට ගැසීම යන අරමුණෙන් අපේ හිටපු පත්කරපු මන්ත්‍රීතුමා කිව්වා මේක සයිබ ඇටෑක් එකක් කියලා. ඒක වෙන්න ඇති කියලා. එහෙම සයිබ ඇටෑක් එකක් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් කියලා මේ මුදල් ගෙන්න ගන්න. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි පහුගිය මාර්තු 18 වෙනිදා මේ අපේ හිටපු මේ සභාපතිතුමා කිව්වා මේ මිලියන 5.5 සයිබ ඇටෑක් එකක් වෙලා තියෙනවා නම් නැවත වරක් ගෙන්න ගන්න පුළුවන් කියලා. නමුත් වෙන ගිණුමකට ගිය මුදලක් අපිට ගෙන්න ගන්න බෑ. ඒ වගේම තමයි ඒ ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු අංශ ප්‍රධානි නදීෂාන් සූරජ් මහතාගේ ඊමේල් පණිවිඩය සර්වර් එක හරහා ගිය බව එතුමාම ඒක දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මේ මුදල් ගිය දෙයක් මම ඔබතුමාලට දැනුවත් කරන්න ඕනේ. විශේෂයෙන්ම මයික්‍රෝසොෆ්ට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක මෙහෙයුම් පද්ධතියට කිසිදු ආකාරයක අනවසර ඇතුල්වීමක් නොවු බව තහවුරු කරලා තියෙනවා. ඒ වගේම මෙරට කාර්යාලයේ කල්මනාකරුද අදාළ පරීක්ෂණ වලින් පසු එවැනි අනවසර ඇතුල්වීමක් නොමැති බව දැනුවත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම මේ පසු තොරතුරු වලට අනුව තවත් මුදල් එළියට ගිය එකක් ගැන මට දැනුවත් කරන්න කැමතියි. දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් සෝනි සමාගම මෙරටට ගෙවිය යුතු අවසාන වාරිකය වුණේ ඇමරිකන් ඩොලර් 187,875.75 මුදලක් මිලියන 32ක් වගේ මුදලක් ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් වූ ගිණුමකට බැර කළ බව සෝනි සමාගම පවතනවා. අපි ළඟ ලියුණුත් තියෙනවා එම ගෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ශීර්ෂවල වගකියුතු නිලධාරීන්ගේ අස්සන සහිතව තිබුණු බව ඉන්වොයිස් පත්වලද සෝනි සමාගම දැනුවත් කරලා තියෙනවා. සෝනි සමාගම සිය ගිණුම් සිදු කරුණු ගිණුම වන්නේ ඇමරිකානු BBVA කොම්පාස් බැංකුවේ අංක 67,61,30,34 දරන ගිණුම සෝනි සමාගම විසින් 2018 වසරේ අගෝස්තු මාසයේ දෙවනිදා එම ගිණුමට මුදල් බැර කර තිබෙන්නේ ඉන්දියානුවේ ඩොයිෂ් බැංකුව මගින්. කෙසේමුත් එම මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ගිණුමකට ලැබී නැහැ. සෝනි සමාගම මුදල් ගෙවූ 2018 වර්ෂයේ අගෝස්තු මාසයේ දෙවනිදාම ඇමරිකාවේ BBVA කොම්පාස් බැංකුවේ අභිරහස් ගිණුමේ මුදල් සියල්ලම එළියට අරගෙන ගිණුම වසා තිබෙනවා. මේ මුදල මිලියන 33කට වුණු දෙයක් අද වෙනකන් අපිට දැනුවත් වෙලා නැහැ. ඒ වගේම තමයි අපි මේ ආණ්ඩුවක් හදලා විශේෂයෙන්ම අපි දැනගත්ත දෙයක් තමයි නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය විකුණමින් කොමිස් මුදල් පිටකරන සමාගමට ලබලා දීලා තියෙනවා. ඒ ගැන තොරතුරු විමසා සිටින විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ලේකම් මොහන්දසිල්ල මහතා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු ප්‍රකාශ කර නොමගව මං හිතන්නේ මහින්දානන්ද ඇමතුමා අහපු ප්‍රශ්නට උත්තර දෙනකොට විශේෂයෙන්ම මේ ක්‍රිකට් විකාශන අයිතිය හිමි කරගෙන තියෙන්නේ කිරිබත්ගොඩ රෙදි කඩයක්.
ගරු මහින්දානන්ද අරුජ්ජම්ගේ මන්ත්‍රීතුමා
ඇමතුමා මට ක්‍රීඩා ඇමතුමා දීලා තියෙන උත්තරය සම්පූර්ණ වැරදි. පාර්ලිමේන්තුව නොමගෑවීමක් ඒක සම්පූර්ණ අසත්‍ය තොරතුරක් ක්‍රිකට් පාලක මණ්ඩලය ඇමතුමාට දීලා තියෙනවා. මම ඒ පිළිබඳව කථානායකතුමාගෙන් වෙනම විමසීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔව් විශේෂයෙන් මම හිතන්නේ ගරු මහින්දානන්ද මන්ත්‍රීතුමා මේකේ ක්‍රීඩා ඇමතුමාට දෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්. ඒතකොට ක්‍රිකට් පාල මණ්ඩලයේ දෙන එක තමයි මම හිතන්නේ ඔක කළාට ක්‍රීඩා ඇමතුමා කියන්නේ. නමුත් ක්‍රීඩා ලේකම්තුමාට තියෙනවා ලොකු වගකීමක් මේව ඇත්තද කියලා හොයලා බලලා මේ ස්ථානයට එවන්න. ඒ වගේම තමයි ලොක් කුසලාන තරංගාවලිය නරමණ්ඩ ගරු සභාපතිතුමනි 37 දෙනෙක්ට මුදල් ලබලා දීලා තියෙනවා. මේ අපේ රටේ මුදල් නැහැ කියනවා ක්‍රිකට් ක්‍රීඩ ගැන කණ්ඩ දෙන්න. නමුත් 37 දෙනා යනවා. මේ වීසා දීලා තියෙන අය වුණත් අපි බලන්න ඕනේ මේගොල්ලෝ මේ රටට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් විශේෂ
ගරු ඇමතුමාගේ විනාඩි 5 ඉවරයි.
මම මේ ටික ඉක්මනට ඉවර කරලා දෙන්නම්. විශේෂයෙන්ම මම තව ප්‍රධාන කාරණාවක් අපිට තියෙනවා. මේ මාත් එක ක්‍රීඩා කරපු සනත් ජයසූරිය කියන ප්‍රවීණ ක්‍රීඩකයෙක්ව අද තරඟ පාවා දීම් වලට අහු වෙලා තියෙනවා. නමුත් මම මෙතනදි කියනවා අපි මගේ විශ්වාසයක් තියෙනවා සනත් ජයසූරිය මේවට මූලික වෙන්නේ නැහැ. නමුත් මේ පරීක්ෂණ නවත්තලා දඬුවමක් දීපු එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේ පරීක්ෂණ ටික දීර්ඝව කරලා මේකේ හොඳ මුලකාරයෝ ටික කවුද කියන එක අල්ලගන්න අපිට කාලය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රවීණ ක්‍රීඩකයෙකුට මෙවැනි තත්ත්වයක් වෙනවා නම් අපි මම හිටපු නායකයා හැටියට විශේෂයෙන්ම මේ තත්ත්වය ඉවරයක් කරන්න අපි ක්‍රීඩා අමාත්‍යතුමාටත් ඉගෙනුත් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අද වෙනකොට අපිට වෙච්ච දෙයක් තමයි දැන් මේ ක්‍රීඩා අමාත්‍යවරුන් විශාල වශයෙන් පහුගිය කාලේ ක්‍රිකට් විනාශ වුණා. සූදුකාරයන්ට නැවතවරක් ක්‍රිකට් ආයතනයට එන්න දුන්නා. මට මතකයි හිටපු ක්‍රීඩා අමාත්‍යතුමා දයාසිරි ජයසේකර මහත්මයාගේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය හදන්න 2017 මිලියන රුපියල් මිලියන 55ක් ලැබලා දීලා තියෙනවා. ඒ වගේම දැනට ආපව දීලා තියෙනවා මිලියන 65ක්. බිලියන 120ක් දීලා තියෙනවා ක්‍රීඩාපොළ හෙට්ටිපොළ ක්‍රීඩාංගණයක් හදන්න. ඒ වගේම තමයි බදුල්ල ක්‍රිකට් බදුල්ල ක්‍රීඩාංගණය හදන්න මිලියන 45ක් දීලා තියෙනවා. නෑ මේක තමයි අල්ලස කියන්නේ. ඒක මම මේ පෙන්වන්න හදන්නේ මෙන්න මේ. ඒ වගේම තමයි තවත් විහාරයකටත් දීලා තියෙනවා මිලියන ගාණක් යුනිවර්සිටි එකක් හදන්න. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන මුදල් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් යොමු කිරීම හරහා තමයි මේ ක්‍රිකට් වලට මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි වත්වන් ක්‍රිකට් පරිපාලනයේ අපි ඉල්ලීමක් කළා තියෙනවා විගණන ගිණුම් වාර්තා ප්‍රකාශ කිරීම. විශේෂයෙන්ම ගිය නිලවරණ ටෙන්ඩ් ඉස්සෙල්ලා විගණන වාර්තා තිබුණේ නැහැ. ඒකත් වෙනස් ක්‍රමවේදයකට වෙනස් කළා තමයි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පහුගිය නිලවරණය තිබුණේ. ඉතින් මම ඉල්ලා සිටිනවා අවසාන වශයෙන් අපේ ජීවිතයේ යම් සතුටක් ලැබුණා නම් එක සතුටක් ලැබපු දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව. අද වෙනකොට මේ තත්ත්වයට මූලික වෙලා තියෙන්නේ මෙතන තියෙන මුදල් පිට යන එකත් අද අනිත් දෙයක් තමයි ගරු සභාපතිතුමියනේ අපි ක්‍රීඩා කරන කාලේ මේ සූදු ව්‍යාපාරයක් කවදාවත් පත්තරයක ක්‍රිකට් බෙටින් කියලා එකක් තිබ්බේ නැහැ. අද වෙනකොට පත්තරවල මේ පුද්ගලයන්ට අයිති පත්තරවල අන්තිම පිටුවේ තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු ගන්නෙවටත් මෙව්ව බෙටින් තියෙනවා. මෙන්න මෙව්ව මම හිතන්නේ රටක් හැටියට අපි බලලා මෙව්ව සියල්ලම නවත්තන්න ක්‍රීඩා අමාත්‍යතුමාට බැරි නම් අඩු ගන්න මේ රටේ අගමැතිතුමාට හරි ජනාධිපතිතුමාට හරි මෙව ගැන ලොකු අවධානයක් යොමු කරලා මේව නවත්තන්න ඕනේ. ඒ වගේම මම අවසාන වශයෙන් ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති දූෂණ විමර්ශනය කළ වැරදිකරුවන් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ හරහා මේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න අපි සියලු දෙනාටම අවස්ථාවක් ලබා දෙන්න කියලා ඔබතුමියගෙන් ඉල්ලා සිටිමින් මේ අවස්ථාව ලබා දීම ගැන කිරියල් අමාත්‍යතුමාටත් ඔබතුමියටත් මගේ ස්තුති පුද කරනවා.
බොහොම ස්තුතියි.
මේ වාර්තා ටික ගරු සභාපතිතුමිය මේ වාර්තා ටික හැන්සට් ගත කරන්න.
හැන්සට් ගත කරන්න. ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා.
නන්රි සභාවලක තලමදාංක හින්ද ගෞරව
ගරු තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා.
ඔබතුමියට මගේ මේ නම සඳහන් කරලා තිබ්බා මම පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවක පැහැදිලිව කියන්න ඕනේ මේ සූදු ව්‍යාපාර වලට කිසි දෙයකට මගේ සම්බන්ධයක් නැහැ. මගේ දිගින් දිගටම නම ප්‍රකාශ කර තිබුණා. ඒක නිසා අපි ඡන්දෙන් ඉල්ලලා ඡන්දෙන් තෝරාපත් වෙච්ච ඈත් එක වැඩ ගන්න දිගින් දිගටම ඡන්දේ ඉල්ලලා තුන් පාරක් ප්‍රතික්ෂේප කරලා පරාජයටපත් වෙලා දූෂණය වලට සම්බන්ධ නිසා තමයි ඒ අය ප්‍රතික්ෂේප කළේ.
ගරු මන්ත්‍රීතුමා
මම පැහැදිලිව කියන්න මගේ නිර්දෝෂභාවය ගරු සභාපතිතුමීනි. ඒ වගේම කිසිම වෙලාවක දුරදැරීමට රටේ පවතින නීතිය අනුව මම කිසි වෙලාවක ක්‍රියාත්මක
කළා. ප්‍රීති ප්‍රශ්නයක් නෙවෙයි ඒකට කතාවක් කළා උත්තරයක් දෙන්න ඕන ගරු මන්ත්‍රීතුමා.
මම ඊළඟට කතා කරන්න ඕන.
ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා කතා කරන්න.
නන්රි கடந்த உயிர்த்த ஞாயிறு தாக்குதலை தொடர்ந்து அமலாக்கப்பட்டிருக்கின்ற அவசரால சட்டமானது சிறுபான்மை மக்களுக்கு எதிராக கொண்டு வரப்பட்டதை போலவே அதன் தற்போதைய செயல்பாடுகளிலிருந்து தெரிய வருகின்றது. கடந்த உயிர்த்த ஞாயிற்று தாக்குதல் தொடர்பான பயங்கரவாத செயல்பாடுகளுடன் சம்பந்தப்பட்ட தரப்பினர் உதவிகள் ஒத்தாசைகள் ஒத்துழைப்புகள் வழங்கியோர் என்ற பெயரில் பலர் கைது செய்யப்பட்டு தடுப்பு காவலில் வைக்கப்பட்டுள்ளனர் என கூறப்படுகின்றது. இனிமேல் இத்தகையதொரு தாக்குதல் இடம்பெற வாய்ப்பில்லை என ஒரு தரப்பினர் கூறுகின்ற நிலையில் அப்படி கூறுவது முட்டாள்தனம் என்றும், தாக்குதல் ஆபத்து இன்னும் முடிவுறவில்லை என்றும், தனிநபர் தாக்குதல்கள் இடம்பெறலாம் என்றும் இன்னொரு தரப்பால் கூறப்பட்டு வருகின்றது. இத்தகைய முரண்பாட்டு ரீதியிலான கருத்துக்கள் பல்வேறு தரப்பினரால் முன்வைக்கப்பட்டு வருகின்ற நிலையில், இந்த நாட்டின் தேசிய பாதுகாப்பு தொடர்பில் உறுதியான விடயங்களை அறிவிப்பது யார் என்பது தெரியாத ஒரு நிலையில் மக்கள் வாழுகின்ற அதே வேளை, எமது மக்களது வாழ்க்கை தொடர்பிலான தடைகள் பலவும் இந்த அவசர கால சட்ட அமுலில் இருக்கின்ற காலகட்டத்திற்குள் அவசர அவசரமாக முன்னெடுக்கப்பட்டு வருகின்றனவா என்ற சந்தேகம் எமது மக்கள் மத்தியில் ஏற்பட்டுள்ளது. இந்த நாட்டில் பரவலாக மத வழிபாட்டு தலங்கள் தொடர்பிலான பலிய திணிக்கப்படுகின்ற பிரச்சனைகள் பலவும் இந்த காலகட்டத்திற்குள் மிகவும் அதிகரித்து விட்டுள்ளன. கன்னியாவாகட்டும், செம்மலை நீராவி அடி பிள்ளையார் கோவிலாகட்டும், மலையகத்திலே மாடசாமி கோயிலாகட்டும், ஒட்ட சுட்டான் அலங்கார முருகன் கோயிலாகட்டும், இப்படியே நிறைய மத வழிபாட்டு தலங்கள் சார்ந்த பிரச்சனைகள் உருவாக்கப்பட்டு வருகின்றன. தென்னமரத்தில் தேள் கொட்ட பனைமரத்தில் நெறிகட்டியது போல் உயிர்த்த ஞாயிறு தாக்குதல்கள் இடம்பெற்றிருந்த பகுதிகளில் எல்லாம் மக்கள் சுதந்திரமாக நடமாடிக்கொண்டிருக்க, வவுனியா பஸ் தரிப்பு நிலையத்தில் கடந்த 3 மாத காலமாக பயணிகள் அனைவரும் பலத்த சோதனைகளுக்குள் ஆளாக்கப்பட்டு வருகின்றனர். வவுனியா பஸ் தரிப்பு நிலையத்தில்தான் பயங்கரவாதிகளின் ஆயுத கிடங்கு இருந்ததை போல், அவசரகால சட்டமானது வவுனியா பஸ் தரிப்பு நிலையத்தில் மட்டும்தான் நடைமுறைப்படுத்தப்படுவது போல் அந்த அளவிற்கு அதிகமான கெடுபிடிகளுக்கு எமது மக்கள் முகங்கொடுத்து வருகின்றனர். அவசரகால சட்டத்தினை அமுல்படுத்துகின்ற போது அதனை மனிதாபிமான முகத்துடன் செயல்படுத்த வேண்டும் என எவ்வளவுதான் கோரிக்கை விடுத்தாலும் நாயின் வாலை நிமிர்த்த முடியாது என்பது போல் அது தனது கொள்கையை விட்டு கொடுக்காது, தனது வளமை போன்ற செயல்பாடுகளையே கொண்டிருக்கின்றது. இதன் காரணமாக எமது அப்பாவி மக்கள் மக்களே நாளாந்தம் பல்வேறு இடையூறுகளுக்கு ஆள்பட்டு வருகின்றனர். சாதாரண சட்டங்கள் செயல்பாட்டில் உள்ள நிலையில் பிரவேசிக்க இயலாத இலக்குகளுக்கெல்லாம் அவசரகால சட்டம் அமுலில் இருக்கின்ற பொழுது பிரவேசிக்க இயலும் என்கின்ற நிலைமையே இன்று இந்த நாட்டில் நிலவி வருகின்றது. இந்த பிரவேசமானது இன்று வெளிநாட்டு சக்திகளின் உள்நாட்டு விவகாரங்களுக்கான தலையீட்டு பிரவேசங்களாகவும் மாறிவிட்டுள்ளன என்றே கருதுவதற்கு நேரிட்டுள்ளது. உயிர்த்த ஞாயிறு தாக்குதல் தொடர்பில் கைது செய்யப்பட்டு பெலிசரை கடற்படை முகாமில் தடுத்து வைக்கப்பட்டுள்ள சந்தேக நபர்களை அமெரிக்க பிரதிநிதிகள் அடங்கிய குழுவினர் கடந்த 24ஆம் தேதி சந்தித்துள்ளனர் என்ற தகவல் ஒன்றும் அண்மையில் வெளியாகியிருந்தது. உண்மையில் இந்த நாட்டில் என்ன நடக்கின்றது என்பது தொடர்பில் இந்த அரசுக்காவது தெரியுமா என்ற கேள்வி கேட்கின்ற நிலையிலேயே மக்கள் இருந்து வருகின்றனர். இதற்கு முன்னர் அமெரிக்க செனட் சபை உறுப்பினர்கள் யாழ்ப்பாணம் மயிலட்டி வரையில் போய் ஆய்வுகளில் ஈடுபட்டுள்ளதாக தகவல் வெளியாகியிருந்தன. அது தொடர்பில் அரசாங்கத்தில் பொறுப்பு கூற வேண்டியவர்களிடம் கேட்டபோது தங்களுக்கு தெரியாதென அவர்கள் கூறியிருந்தனர். இதனிடையே பெயர் தெரியாத விமானங்கள் இலங்கைக்கு வந்து போவதாக கூறப்படுகின்றது. இவை தொடர்பில் யாருக்கு தெரியும் என பொது கேள்வி எழுப்ப வேண்டிய நிலையில் இன்று ஏற்பட்டிருக்கின்றது. இத்தகைய செயல்பாடுகள் தொடர்வதை பார்க்கின்ற பொழுது கடந்த உயிர்த்த ஞாயிற்று தாக்குதலின் பின்னணி தொடர்பிலான சந்தேகங்கள் எழுகின்றன. உயிர்த்த ஞாயிறு தாக்குதல் இடம்பெற்ற 3 மாதங்கள் கடந்துவிட்டன. இந்த 3 மாதங்களில் அரசு எடுத்துள்ள நடவடிக்கைகள் தொடர்பில் தனது அதிருப்தியை கர்த்தனால் அவர்கள் அண்மையில் வெளிப்படுத்தியிருந்தார். மேற்படி உயிர்த்த ஞாயிறு தாக்குதலின் பின்னணியில் போதைப் பொருள் வர்த்தகத்திற்கு தொடர்பு இருக்கலாம் என ஜனாதிபதி அவர்கள் கூட அண்மையில் தெரிவித்திருந்தார். இப்போது இத்தகைய அந்நிய தலையீடுகளை பார்க்கின்ற பொழுது வெவ்வேறு வகையிலான சந்தேகங்களையும் அவை கொண்டு தருவதில் ஒன்றும் வியப்பில்லை என்றே தோன்றுகின்றது. அந்த வகையில் மேற்படி தாக்குதல் தொடர்பிலான விசாரணைகள் உண்மை நிலை சார்ந்த விரைவுபடுத்த வேண்டியதும் மிக அவசியமாகும் என்பதையும் வலியுறுத்த விரும்புகின்றேன். அதை விடுத்து இதனை ஒரு பொழுதுபோக்கு அம்சமாக்கி மக்களுக்கு கிழுகிழுப்பு ஊட்டுவதற்காக பயன்படுத்தப்படுவது தவிர்த்துக் கொள்ளப்பட வேண்டும் என்பதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். சுதந்திரத்திற்கு பின்னரான இந்த நாட்டில் பல்வேறு இன ரீதியிலான, மத ரீதியிலான, அரசியல் ரீதியிலான, உரிமை ரீதியிலான, பயங்கரவாத ரீதியிலான தாக்குதல்கள், மோதல்கள், கலவரங்கள் ஏற்பட்டும் அவை தொடர்பில் விசாரணைகள் ஆரம்பிக்கப்பட்டும் படிப்பினைகள் பெறப்பட்டும் அவற்றை படித்து பார்த்து அவை மீள ஏற்படாத வகையில் தடுப்பதற்கு இயலாத நிலையிலே இந்த நாடு திரும்ப திரும்ப இத்தகைய பிரச்சனைகளுக்கு முகங்கொடுத்து வருகின்றது. ஆளும் தரப்புகள்தான் இப்படி எனில், ஆளும் தரப்பை காப்பாற்றி வருகின்ற பணப்பட்டி அரசியல் நடத்துகின்ற தமிழ் தரப்பு அரசுக்கு ஒத்து ஊதிக்கொண்டே எமது மக்களுக்கு சங்கூதி கொண்டிருக்கின்றது. இன்று எமது மக்களது வாழ்விடங்கள் மற்றும் வாழ்வாதார இடங்கள் என்பன விடுவிக்கப்படாத நிலை தொடர்கின்ற அதே வேளை, தற்போது எமது மக்கள் வாழ்ந்து வருகின்ற வாழ்வாதாரங்களை ஈட்டி வருகின்ற இடங்களுக்கும் மெதுமெதுவாக அபகரிக்கப்பட்டு வருகின்றன. மேலும் வடக்கிலே திட்டமிட்ட குடியேற்றங்கள் பல ஏற்படுத்தப்பட்டுள்ளதாகவும் சில தகவல்கள் வெளியாகி வருகின்றன. ஒரு புறத்தில் இத்தகைய திட்டமிட்ட குடியேற்றங்கள், மறுபுறத்தில் வெளிநாட்டு ஆக்கிரமிப்புகள் என எமது மக்களின் வாழ்க்கையை அடியோடு புதைக்கின்ற செயல்பாடுகள் மேற்கொள்ளப்பட்டு வருகின்ற நிலை ஏற்பட்டிருக்கின்றது. எமது மக்களின் பெரும்பாலான வாக்குகளை கொள்ளையிட்டு தரகரசியல் நடத்தும் தமிழ் தரப்பு அந்த வாக்குகளை இந்த அரசுக்கு ஆதரவென்ற பெயரில் மீட்டர் வட்டிக்கு விட்டு பணம் சம்பாதித்துக் கொண்டிருக்கின்ற நிலையில் எமது மக்களின் குடும்பங்கள் நுண்கடன் தொல்லைகளால் விவாகரத்து செய்கின்ற நிலைமையும், அதன் காரணமாக பிள்ளைகள் அனாதரவாக நிற்க வேண்டிய நிலையும் எமது மண்ணில் நடந்து கொண்டிருக்கின்றது. இந்த அரசு ஆட்சிக்கு வந்திருந்த போது எமது மக்கள் எப்படி இருந்தார்களோ இன்று அதைவிட மேலும் பின்தங்கிய நிலைமைக்கு சென்றிருக்கின்றார்கள். எமது மக்களது வாக்குகளை கொள்ளையடித்த தமிழ் தரப்பு பணப்பட்டி அரசியல்வாதிகள் எமது மக்களை விட்டு வெகு தூரம் முன்னேறிவிட்டார்கள். இந்த நாட்டில் எதை கொண்டு வந்தாலும் முதலிலிருந்து கடைசி வரை பாதிக்கப்படுபவர்களாக எமது மக்களே இருக்கின்றார்கள். இந்த அவசர கால சட்டமும் அப்படித்தான் எமது மக்களை பொறுத்தவரையில் இருக்கின்றது. யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டு 10 வருடங்கள் கழிகின்ற நிலையில் மீண்டும் அதே யுத்தகால கெடுபிடிகளை எமது மக்களுக்கு நினைவுபடுத்தி கொண்டு இருக்கின்றது இன்றைய நாட்டின் நிலைமை. இனி இங்கு வரப்போவது தேர்தல் காலம். ஆனால் அனல்களுக்கும் அரசியல் பேச்சுக்களுக்கு இங்கு பஞ்சம் இருக்காது. தமிழ் வீரம் பேசி பேசி தமிழ் இனத்தையே சாகடித்து பிழைப்பு நடத்தி கொண்டு இருப்பவர்கள் மறுபடியும் தமிழ் முழக்கமிடுவார்கள். தமது அரசியல் பலம் மூலம் தமிழ் மக்களின் வாழ்வில் நிரந்தர விடியலை பெற முடியாதவர்கள் மறுபடியும் வந்து தமிழரின் ஆணை கேட்டு முழங்குவார்கள். 5 வருடங்கள் ஆட்சிக்கு ஒத்துதி அரசை கவிழ்த்து விடாமல் தத்தமது சொந்த வாழ்வை மட்டும் வளப்படுத்தியவர்கள் இனி ஆட்சியை கவிழ்ப்போம் என கூறவும் தயங்க மாட்டார்கள். நாங்கள் அரசியல் பலமின்றியே சாதித்தவைகளில் ஒரு துளி கூட போதிய அரசியல் பலத்துடன் இருந்தும் சாதிக்க வக்கற்ற கூட்டம் 1000 முட்டையிட்ட ஆமையின் முன்னால் 1 முட்டையிட்ட கோழி போல் இனியும் இவர்கள் கொக்கரிப்பார்கள். கூட்டத்தில் கூடி நின்று கூடி பிதற்றலால் இன்றி நாட்டத்தில் கொள்ளாரடி கிளியே நாளில் மறப்பாரடி என்பது போல் இனியும் இவர்கள் தமிழ் மக்களுக்கு வழங்கும் வாக்குறுதிகளையும் காற்றோடுதான் பறக்க விடுவார்கள். போராட்டம் வெடிக்கும் என்கின்றார்கள். வெடித்தெழுந்த போராட்டத்தில் உங்கள் வேட்டிகள் கூட கசங்கி இருக்கிறதா என்று கேட்கின்றேன். வெள்ளை வேட்டியும் பாத்தி வேலையும் என்று சொகுசாக இருந்து உங்கள் கைகளில் வரும் விறகு கட்டைகளை மட்டும்தான் தந்து கட்டாய ஆயுத பயிற்சி தந்தார்கள். அந்த விறகு கட்டைகளை கூட கண்டு அஞ்சி உங்களிடம் படிக்க வந்த மாணவர்களை போருக்கு அள்ளி கொடுத்து பலியாகிவிட்டு பண மூட்டைகளோடு தங்க மூட்டைகளோடு தப்பி ஓடி வந்தீர்கள். இந்த வகையிலும் அவர்களையும் அரசாங்கம் விசாரணைக்கு உட்படுத்தி உண்மையில் என்ன நடந்தது, இவர்களுக்குரிய சம்பந்தம் என்ன
என்பதை
இந்த விசித்திரத்தில் கப்பல் போக்குவரத்தும் கடல் புலிகளும் என்ற எதற்கு குரலி வித்து காட்டுகின்றீர்கள்? புலம்பெயர் தேசம் சென்றீர்கள், அங்கு தமிழர்களுக்கு இன்னுமே தீர்வு கிடைக்கவில்லை என்று கேட்டால் அதற்கு நீங்கள் கூறிய பதில் என்ன என்று கேட்கின்றேன். தமிழ் மக்கள் இன்னமும் அழிந்தது போதாது. இன்னும் எந்த அளவுக்கு கூடுதல் அழிவுகள் நடக்கின்றதோ அந்த அளவுக்கு விரைவாக விடுதலை கிடைக்கும் என்றே கூறினீர்கள் இல்லையா? புலிகள் இயக்கம் ஒரு காலகட்டத்தில் முன்னேறி சென்றபோது லண்டனில் தங்கியிருந்த உங்கள் தலைவர் ஒருவர் கேட்டார், புலிகள் எல்லா இடங்களையும் பிடித்து விட்டால் நாங்கள் எங்கு நின்று அரசியல் நடத்துவது என்று கேட்பதை மறக்கப் போகின்றீர்களா? ஆடு நினைகிறது என்று ஓநாய் அழுத கதை யாருக்கு பொருத்தம், உங்களுக்கா அல்லது வேறு யாருக்குமா? எனவே எமது மக்கள் தொடர்பில் சற்று சிந்திப்பதற்கு பொறுப்பு கூற வேண்டியவர்கள் முன்வர வேண்டும். எமது மக்களுக்கு குரல் இல்லை என அவரும் நினைத்துவிடக் கூடாது. அத்துடன் இணைந்துள்ள அரசுடன் இணைந்துள்ள தமிழ் தரப்பினருக்கு பணப்பட்டி முக்கியமாக இருக்கலாம், சலுகைகள் முக்கியமாக இருக்கலாம், ஆள நினைக்கும் தரப்பினருக்கு இந்த தமிழ் தரப்பினர் துணையாக இருக்கலாம், ஆனால் வாழ நினைக்கும் எமது மக்களுக்கு வினையாக இருக்கக்கூடாது என்பதே எமது மக்களின் எதிர்பார்ப்பு என்பதையும் தெரிவித்துக் கொண்டு, இங்கு எனக்கு முன்னால் பேசிய தமிழ் தேசிய கூட்டமைப்பு உறுப்பினர் செம்மணி படுகொலை சம்பந்தமாக ஒரு கருத்தை குறிப்பிட்டு அதில் என்னுடைய பெயரையும் சம்பந்தப்படுத்தியிருந்தார். அந்த தொடர்பாக அன்று யுத்தம் நடந்து கொண்டிருந்த காலகட்டத்தில் கூட அன்று இந்த ஜனாதிபதி அவர் ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்கா குமாரதுங்கா அவர்களிடம் நாங்கள் பல அழுத்தங்களை கொடுத்து எங்களுடைய அரசியல் பலத்துக்கு ஏற்ற வகையில் அழுத்தங்கள் கொடுத்து விசாரணைகள் நடந்து சம்பந்தப்பட்டவர்கள்
தண்டிக்கப்பட்டிருக்கின்றார்.
இந்த சந்தர்ப்பத்தில் அதில் எனக்கு எந்த விதமான சம்பந்தம் இல்லை என்பது மக்களுக்கு தெரியும். ஆனால் இந்த குரலி வித்தை காட்டுகின்ற இந்த பணப்பட்டி அரசியல் நடத்துகின்ற உறுப்பினர்கள் வர இருக்கும் தேர்தல்களில் மேலும் பொய் மூட்டைகளை அவிழ்த்துவிட இருக்கின்றார்கள் என்பதையும் கூறி வாய்ப்புக்கு நன்றி கூறிவிட
வருகின்றேன். இலங்கட கரு நிமல்லன் சமந்திரிதுமா ஈட்ட பிரதம பிமல் ரத் இன்னும் அது ஓ இலங்கட வடிவேல் சுரேஷ் மந்திரிதுமா எமத்துமா ஈட்ட பிரதம பிமல் ரத்நாயக மந்திரிதுமா மூலாசனிட்டு
சபாபத்துமணி விசேஷம் அதிசினி தமாச தீர்க்கிரிம பிடிவந்தவ பாரிமத்து விவாதே வத்துக்குற ஜாடத்தா வேணுவேன் அத கதாகர சம்பந்த மஸ்தூத்தி வந்த வேணவா அதிசினித்திய மேராட்டே பௌகிய தவசே வச்சே சனந்தி கொச்சு கடைச்சு கசா அணிக்குத் பிரஸ்டஸ் நிசா மேராட்டே தாவத சாரா அதிசினித்திய அந்தருவா அந்தருள துண்ணா அந்தருள தீலா மே அதிசினித்திக்கா அதிசினித்தி அனகொட்ட வத்துக்கர ஜனத்தி நியோகத்தை கெட்டியிட்ட மேரட்ட ஆதரக்கரண பிரிசா கெட்டியிட்ட வத்துக்கர ஜனதாவ மேரட்டே ஆரக்ஷாவ சா சாமே சம்பந்தவ வடாக்ம கமத்த சா உணந்துவ பத்கர கொடசகே நியோகத்தை கெட்டு மங்கேன கமதி அப்பி மேரட்ட வெனுவேங் குடாத் தேவால் வத்துக்கிற ஜனதா தருணேசா கம்கொரு பிரிச கரல தீர்வு அப்படி சீரதனாம தானோ வந்துடும் அவளாத் சீரதனாம தானோ அவரு தியாக் மேரட்ட யுத்த திப்பிய தவசேத் அப்படி அதிசினித்தியட்ட சாயோக தீலா மேரட்ட ஆரக்ஷா பிரிபந்தவ சம்பூர் சாயோக அப்படி லபாதுண்ணம் நமுத் அப்பிட்ட கணக்காட்டுவரி கேன கமத்தி மே அதிசினித்திய மே லங்கதி அந்துல கருப்பு தவசோல இந்தலா வத்துக்கரை வத்துக்கர பிரதேச இன்னே போலீஸ் ஓஎஸ்சி மாத்துள்ள வத்துக்கரை தருண தருணோட்டு விடாக்ம கருதரக்கரா கருதரக்கரா கேரே நோய்க் நோய்க் விதிர கருதரக்கரா ஏ வத்துக்கரை ஜனதா நியோகத்தை கெட்டிட்டு ராஜ்ய அமைத்து கெட்டிட்டு சம்பூர்ணம் இல்லாதக்கலாம் சபாங்க என்ன கமதி அதிசினித்திய தீர்க்கரான் அப்படி சந்ததென்னே அதிசினித்திய சம்பந்தம் அப்படி உணர்ந்தோ பெண்ணான்னு மே ரட்ட ஆதரணி சார் அப்படி கா பிலிகண்டோட உத்தர நகர அவருத்தியாக யுத்தத்தி போடும் தருணி ஆவு துஷ்டகன் பிரச்சனை அத்தி போடும் ஆப்பு சாரான் வாகே கட்டி நிசா முஸ்லீம் ஜனதாவுகே பிரச்சனை அத்தி போடும் மேரட்டே நமக்கு கவதாவத் சபாவத்துவனி வத்துக்கரை ஜனதாவ ஆவுது இஸ்வனே පතුකරේ තරණයෝ ආයුධීශ්වනේ ඒ වගේම පාට බැස්සන සටන් කරන මේ රට වෙනුවෙන් මේ රට ආදායම ලබා දෙන්න සිලෝන් ටී කියන ලිපිය ලබා දීලා ඒ પરම්පර පාක්ම ඉතා යටිතල පාසොම් අඩු තත්ත්ව වේලාවෙදි මේ රටට ආදරෙන් කටිය වැඩ කරා. නමුත් ඒ වගේ දේවල් කරගෙන ඉන්නකොට අපිට ළඟදී පොඩි ප්‍රශ්නයක් අපිට ඇති වුණා. ඒක මම සභාවට කියන කැමැති
මොකද්ද කරු මහින්දන්ත මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ගරු එමතුමා වතුකම් කරුවන්ගේ රුපියල් වැටුපේ රුපියල් 50 දීම නැව මොකද එමතුමා දැන් ගත්තේ?
මම ඒක දෙනවා. මගේ කතාව ඉවර කළා. එතකොට විශේෂයෙන්ම ගරු සභාපතිතුමා මම දන්න පොලිස්පතිතුමා ඉන්නවද කියලා දන්නේ නැත්නම් වැඩවන පොලිස්පතිතුමා විශේෂයෙන්ම වතු කර ඉන්නේ පොලිස් ඕෂි මාතුට කියන්න වෙයි. වතු වතු වල ඉන්නේ වතු අධිකාරතුමාලගේ අතුවා අධිකාරතුමාලගේ පාටි වලටත් ඒ වගේ තේක වලටත් යටත් වෙලා වතු ඒ තුලින් ජාතිවාදය ඇති කරන ඉඩ දෙන්න එපා. උදාහරණයකට කියන්න පුළුවන් මේ ළඟදි වෙච්ච ප්‍රශ්නේ එල්ල පොලිසිය. එල්ල පොලිසිය වැඩ බලන පොලිස් ස්ථානාධිපතිතුමා වශයෙන් දෙමෝදර වත්තේ 1908 1908 කාලේ ඉස්සලා සුද්දොංගේ කාලේ පිට පටන් ගත්තේ ඔය මේ පිට්ටනිය වොලිබෝල් ග්‍රවුන්ඩ් එක රංජන් විජේරත්න ගරු අමතුමා වතු අධිකාරිය වල ඒ වත්තෙන් වතු අධිකාරිය වල තියෙන වෙන්නකොට වෙඩි දිනු කරා. වෙඩි දිනු කරලා ඒ දෙමෝදර රේල්වේ ස්ටේෂන් එක ගාව ඒ ග්‍රවුන්ඩ් එක කාලයක් සිටේ ළමයි ටික සෙල්ලම් කරන හිටියා. වතු වත්තසා ගම එකතු කරලා ජාති එකතු කිරීමක් හිටියා. දෙමෝදර ගමේ ජනතාව සහ වත්තේ තරුණ ටික සෙල්ලම් කරන හිටියා. වතු අධිකාරතුමාට එතන ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍යතාවය නිසා එල්ල පොලිසිය ඕෂි මාත්‍යා කියලා බණ්ඩාරවල උසාවියෙන් මන්නාර උසාවියෙන් තානා නියෝගයක් කරන් තිනවා. ඒක ඒ දේපොළ ඇවිල්ලා මේ ප්‍රයිවට් දේපොළක් කියලා ඒකට ඇතුල් වෙන්න එපා කියලා ඒ වැඩ ඒ සෙල්ලම් කරන තරුණ තරුණියගේ නමෙන්. එතකොට අවුරුදු ගාණක් પરම්පරා පාක් විතර ඒ පිට්ටනිය සෙල්ලම් කරන ආපු තරුණ තරුණියන්ට ඒකට ඇතුල් වෙන්න එපා කියලා තානා නියෝගයක් ගන්නව නම් එල්ල පොලිසියෙන්. එතකොට ඒ තරුණියන්ට එතන ඇති කරන තව ජාතිවාද ප්‍රශ්නයක් ඇති කරන වෙන කෝලාරුවක්. මට දැනගන්න කැමති කාගේ කොන්ත්‍රාත්වද මේ කරන්නේ කියලා. පොලිසිය ඕෂි මාතුල විශේෂම බදුල දිස්ත්‍රික්කෙන් පොලිසිය ඉන්නේ ඕච්චි මාතුල කැඳවන්න ඒක වාර්තාව දෙන්න පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට වාර්තාව දෙන්න. අපි සුරජාත් නියෝගයකට අපි එතන තව ඉදිරිපත් කරා නම් අපිට පුළුවන් කමක් තිබුණා ස්ට්‍රයික් එකක් ගන්න වතුකම් කර ඔක්කොම පාට ගේන්න. අපි ඒ වගේ පාත වැඩ කරන්නේ අපි තර්ඩ් ක්ලාස් වැඩ කරන්නේ අධිසිනීත්‍යයක් රටේ තියේදී රටේ කලබල දෙයක් තියේදී තව ප්‍රශ්නයක් ඇති කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒකට කැමති නැහැ. ඒක නිසා මම හිතුවාද පාර්ලිමේන්තුවේ අධිසිනීත් දවස කියන්නේ කියලා මම නම් ඡන්ද දෙන්නේ නැහැ. අධිසිනීත් ඡන්ද නැහැ තව වතුකර නියෝජනයත් මම කියනවා. අධිසිනීත්‍ය ඡන්ද දෙන්න එපා. අධිසිනීත්‍ය ඡන්ද දෙනවනම් මේ 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 රටේ වතුවල වතුවාසික ඉන්නේ පොලිසියෙන් පොලිසිය ඕෂි මාතුල වතු තරණේ ආරක්ෂාව ඉස්සර බලන්නේ බලන්න ඕනේ. ජාතිවාද අවශ්‍ය නැහැ පොලිසිය තියන්නේ. පොලිසිය ඕෂි මාතුල ඇවිල්ලා එල්ල පොලිසිය ඕෂි මන් තුම්බාර කතා කළා කිව්වා. මෙතන වතුකම් කරු ළමයි ඉන්නේ. ජාතිවාද ඇති කරන්න එපා කියලා. කාගරි කොන්ත්‍රාත්ව. කාගරි කොන්ත්‍රාත්ව කියන්නේ ඕෂි මාතුල ඉතින් ඉන්න කට්ටිය ඇවිල්ලා වතු තරණේ අදත් මේ මේ වෙලාවෙත් දෙමෝදර වත්තර කියලා පොලිසිය පොලිසිය කියනවා කසිපුඩු කැණති කරන්න කසි කුඩුඩි කැණති කරන්න ඒකට තමයි පොලිසිය තියෙන්නේ සාමගිය සාමගිය රටෙන් ඇති කරනවනම් වතුකර තියන කසිපුදුන කසිපු නැති කරන්න ඔරකන්ටි කැණති කරන්න කුඩුඩි කැණති කරන්න සම්පූර්ණ සහයෝගය දෙන්නම් අපි කියලා මේ ග්‍රවුන්ඩ් එකේ වැඩ කරන්නේ ළමයි ටික ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න පා කියලා තානන් දෙන්න සුද්දොංගේ කාලේ පටන් ගත්තේ ග්‍රවුන්ඩ් එක තවතන්න ඒ කොල්ල ටික පාට ඇදලා දාලා තව ප්‍රශ්නක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා පොලිස්පතිතුමා පොලිසිය වාම් මේ කටයුතු කරන්න මේව කටයුතු කරා තවත් මේ වතුකර ජනතාව තරණ ටික තහවුරු දෙන්නගෙන මේ රටේ ප්‍රශ්න ඇති කරන්න බලන්නේ උතුරුණගෙන ඉවරයි මුස්ලිම් ජනතාව තරණ වහවුරු ඉස්සලා ඉවරයි වතුකර ජනතාව තරණ ටික අපි ගොඩාක් අමාරුවෙන් කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ ඒ කොල්ල ටිකත් පාත ඇදලා දාලා මොකටද රැස් කියන්නේ මොකටද මේ සූදානම් වෙන්නේ පොලිසියට හේතන කවුද මොන බලය කොමිෂන් බලය තියෙනවා කියලා වරලා මේ වතුකර ඇති කරගෙන ඒ කෝවිල් ටිකන වත්තන්න බෑ ආරක්ෂාව කෝවිල් ටික ඔක්කොම මුනියන්දි කෝවිල් වැය කරන්න බෑ ඒ වගේ නුවරලිය පෞගිය දවසරෙන් දන්නවා ඔය මේ මේ ආරක්ෂාව දෙයෝ තියෙන කෝවිල වාණ්ඩ කියලා නොයික් නොකේ ති ප්‍රශ්න ඇති කරනවා ඒ පොලි පෙඩිගිරි දන්නේ නැතු වතුකර පෙඩිගිරි දන්නේ නැතුව අලුත් ඔයිසි මාතල ඒ ප්‍රදේශයෙන් ඇවිල්ලා ඒ ප්‍රදේශයේ වතුකර කිසි පරපුරුදක් නැතුව එතන නැති ප්‍රශ්නයක් ඇති කරන්න ඉඩ දෙන්න එපා වාම මේ සම්බන්ධ කටයුතු කරන්න එල්ල පොලිසිය ගෙන්නලා පාර්ලිමේන්තුව ගෙන්නලා මේ මොනවයි කියලා ප්‍රශ්න කරන්න අපිට ඕනේ මේ කරන්න අපි වතුකර ආරක්ෂා කරගන්න ඕනේ මේ රටට ආදරය කරන මිනිස්සු මේ වර මේ රටේ ආර්ථිකය තමගේ කොන්දෙන් උස්සගෙන යන්නේ ඒ අම්මලා අඩුපාඩු තියේදී වතුකර ලයින් වල ඉඳලා
යටතල පාසලෙන් අඩුපාඩු තිබුණත් හරි ඔක්කොම දරාගෙන මේ රටට ආදරය කරලා සිලොන්ටි කියලා ලිපිණිය අරන් දීපු වතුකර ජනතාව පොලිසිය වොයිස් මාතුල ඇවිල්ලා ඔය කාලයක් ඉතන අවුරුදු 4ක් පාක් ඉඳලා ඒ අම්බ කරගන්න වතු අධිකාරතුමා තේකොල කණ්ඩායි එයාලගේ හොටලෙන් කියලා පාටි දාන්න මේ අපිව බිල්ලර දෙන්න එපා කියලා මං කියන කැමැති අරි වේදනාවක් කියන්නේ සද්භාවයෙන් කියන්නේ මේ මොකටද රැස්ති වෙන්නේ කරුණාකර වතු කරේ ඉන්නේ වොයිස් මාතුල කැඳවන්න කැඳවලා ක්ලාස් එකක් දෙන්න පොලිස් මෙතුමා මේ වගේ වැඩ කරන්න එපා කියලා මේ වගේ ජරා වැඩ කරලා තරුණයෝ ඔක්කොම දැන් අදත් නියෝගය කරලා අදත් නියෝගය කරලා පොලිස් කාර ඔක්කොම කට්ටිය ගෙද දෙන්න කියලා ලයින් වලට පොලිසිය කියලා ප්‍රශ්න ඇති කරගෙන වතු වලට කියලා අයිමේ මේ වගේ ප්‍රශ්නයක් ඇති කරන්නේ එල්ල එල්ල ප්‍රදේශිකෙන් ටුවරිස්ට් යන ප්‍රේසයක් රාවරන්ගේ හිස්ටි එක තියෙනවා හොඳට සංචාර ගණවෙන ප්‍රශ්න ප්‍රදේශයක් ඒ ප්‍රදේශය අපි සල්ලි ගම් පෙරලෙන් සල්ලි වෙන් කරලා යම්කි යටතල පාසුක වැටික් කරගෙන යනවා අපි මේ ටුවරිස්ට් ඉම්ප්‍රූව් කරන්න අවශ්‍ය කටයුතු කරනවා මේ අවස්ථාවේදී වෙන ප්‍රශ්නයක් ඇති කරලා දෙමොර ස්ටේෂන් කරන දන්නවද මම ස්ටේෂන්ට ගියත් නැ පොලිස් මතුමාට පොලිස්ටර් ගියත් නැ පොලිස් මතුම පොලිස් වොයිස් එකට ටෙලිෆෝන් එක කිව්වා සවාබලයි තුමන තත්ත කියලා වනේ ගියපු ගමන් ඒ කොල්ලෝ ටිකට උසාවිට දාලා මේ තාන නියෝගයක් ගත්තා ග්‍රවුන්ඩ් එකට යන්න තාන නියෝගයක් ගන්නවද ග්‍රවුන්ඩ් එක සෙල්ලම් කරන්න එහෙම නීතියක් තියෙනවද මේ රටේ වත්තේ ග්‍රවුන්ඩ් එකෙන් සෙල්ලම් කරන්න බැරිද ස්ථාව මේ සභාවතුමා කොල්ලොන්ට එන මොකටද රැස්ති වෙන්නේ කියන්නේ මොකටද රැස්ති වෙන්නේ කියන්නේ වොයිස් මතය සාමාන්‍ය තරුණ ටික ග්‍රවුන්ඩ් එක ගිහලා සෙල්ලම් කරනකොට නම්මල ඉස්තෙන් ගන්නවා ග්‍රවුන්ඩ් එකට යන්න බකිලා ඒ සුද්ධෙන් ගලපදාන් ගත්තේ ග්‍රවුන්ඩ් එක ඉතින් මේ වගේ දේවල් කරනවා නම් මේ අධිසිනීත්වයට අධිකර ජනාධිපතිට මම කියන්න කැමතියි අයික අධිකර ජනාධිපතිම මේ අධිසි මේ පොලිස් අංශෙන් මේ බාර ඉන්න නිසා මම අධිකර ජනාධිපතිව යන්න කැමතියි මේ කොහොමද මේ වැඩ පිළිවෙල අපි ගෙනියන්නේ එකම කොටසක් මේ රටේ ප්‍රශ්න කරන්නේ නැතුව තමන් පාඩේ දුක් විඳගෙන ජීවත් වෙන පරිසර තමයි වතුකර ජනතාව ඒ මිනිස්සුත් වයින් අප් කරලා ගෙන්නන්න යන්නේ මොකට සූදානම් වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි ඒ නිසා මේ සම්බන්ධ වාම විනය පරීක්ෂා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා එදන්බාද උඩම්පේපකලේ බදවේ මාවට මක්කල් සාර්භාග පරන්දෝට්ට මක්කල් மீது அனாவசியமாக தோட்ட அதிகாரிகளோ வேற எவர்களோ போலீஸ் பதிவுகளை ஏற்படுத்தி அவர்களை கைது செய்து அவரை துன்புறுத்தினால் இந்த அவசர கால சட்டத்திற்கு மலையக மக்களுடைய பிரதி என்ற வகையில் எந்த சந்தர்ப்பத்திலும் வாக்களிப்பதற்கு ஆதரவாக வாக்களிப்பதற்கு வடிவேல் சுரேஷ் தயாரில்லை என்பதை இந்த சந்தர்ப்பத்திலே நான் தெரிவித்துக் கொள்கின்றேன் எங்களுடைய மக்களுடைய பாதுகாப்பு முக்கியம் எங்களுடைய இளைஞர்களுடைய பாதுகாப்பு முக்கியம் அவர்களுடைய விளையாட்டுத் துறையை இன்று மதுரை மாவட்டத்திலே தெம்மாதை பிரதேசத்திலே அந்த விளையாட்டு மைதானத்திலே இளைஞர்களுக்கு எதிராக எல்லை போலீஸ் பொறுப்பு அதிகாரி எதிராக வண்டாவளி நீதிமன்றத்திலே அவர் நடவடிக்கை எடுத்திருக்கின்றார் வன்மையாக நான் கண்டிக்கின்றேன் எங்களுடைய இளைஞர்களை வீணாக நீங்கள் உசுக்காமிக்காதீர்கள் அவர்களை உசுக்காமித்து இந்த நாட்டிலே இந்த நாட்டுக்கு ஆதரவு தெரிவிக்கின்ற மலையக மக்களை இந்த நாட்டிலே பொருளாதாரத்தை தன்னுடைய முதுகலை சுமந்து கொண்டிருக்கின்ற மலையக மக்களை தூண்டிவிட்டு வடகிழக்கு வினாடி வடகிழக்கு இளைஞர்கள் ஆயுதமேந்தி விட்டார்கள் முஸ்லீம் இளைஞர்கள் ஆயுதமேந்தி விட்டார்கள் மலையக மக்கள் மலையக இளைஞர்களையும் ஆயுதமேந்தி இந்த நாட்டிலே ஒரு போராளிகளை உட்படுத்துவதற்கு சில போலீஸ் பொறுப்பு அதிகாரிகள் ஈடுபடுவதை வன்மையாக இந்த சபையிலிருந்து நான் கண்டிக்கிறேன் இது சம்பந்தமாக போலீஸ் மா அதிபர் உடனடியான விசாரணையை மேற்கொள்ள வேண்டும் என நான் தெரிவித்துக் கொள்கின்றேன்
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහත්තුමා ඔබතුමාට විනාඩි 13ක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ හදිසි නීති විවාදය සිදුවෙන අවස්ථාවේ අදහස් කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මා විශ්වාස කරනවා මේ හදිසි නීතිය පිළිබඳව විවාදය කරන අවසාන විවාදය බවට මේ පත්වේ කියලා. හොඳ ගිය වතාවේ අපි බලාපොරොත්තු වුණා ගිය වතාවේ මේ හදිසි නීතිය ගිය මාසයෙන් අවසාන කරා. ආරක්ෂක කමිටුවලත් ඒ වගේම ආරක්ෂක අංශවලත් අදහස් අනුව නැවත මේ මාසේ මේ හදිසි නීතිය දීර්ඝ කරන්න ප්‍රධාන හේතුව බවට අපිට වාර්තා වෙන්නේ නුවර පෙරහැර ඇති වෙනවා. ඒ වගේ සුවිශේෂ හේතුන් කීපයක් නිසාවෙන් තමයි හදිසි නීතිය නැවත දීර්ඝ කරා. ඒ වගේම අපේ ප්‍රාර්ථනය අපේ බලාපොරොත්තුව තමයි මේ රටේ ආයේ කවදාවත් හදිසි නීතිය හෝ ඇඳිරි නීතියක් ඇති නොවන තත්ත්වයට පත් කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. රටේ සංචාරක ව්‍යාපාරය නගා හිටවන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේවා සියලු දේවල් බාධා. දැන් පසුගිය දිනවල ඇතිවෙච්ච ප්‍රහාරයත් එක්ක මේ රට විශාල ආගාධයකට ආපස්සට යන්න පටන් ගත්තා. තවම ඒක නතර කරගන්න බැරි වෙලා තියෙනවා. දැනට වාර්තා කරන විදියට ආරක්ෂක අංශ දැනුම් දෙන විදියට මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච ඍජුව දායක වෙච්ච 99%ක්ම අත්අඩංගුවට අරගෙන කියලා. ඒ වගේම අපිත් හිතනවා අපි සතුටු වෙන එක පැත්තකින් මේ සිදුවීම් වලින් පස්සේ තවත් සිදුවීමක් නොවන තත්ත්වෙට පත්වීම පිළිබඳව ඒ අපේ සියලු ඒ වගකීතු අංශවලට අපේ ප්‍රසාදය පළ කරනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශ ඉතාමත් කැපවීමෙන් ඒ කටයුත්ත සිදු කරනවා. ඒ වගේම පොලිසිය මේ තොරතුරු විමර්ශනය කරමින් බුද්ධ්‍යාංශ හමුදායේ බුද්ධ්‍යාංශ මේ තොරතුරු හෙළිදරව් කරමින් එකින් එක සොයා ගැනීමෙන් යම් යම් හෝ සම්බන්ධකම් තියෙන පුහුණුවීම් ලැබපු ඍජුව වක්‍රව මේකට උදව් කරපු අයව අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපි එයට ප්‍රශංසා කරනවා. මේ ක්‍රියාත්මක වීම දිහා බැලුවම අපිට පොලිසිය පිළිබඳව ආඩම්බරයක් ඇති වෙනවා. ඒ වගේම බුද්ධ්‍යාංශ පිළිබඳව හමුදායේ බුද්ධ්‍යාංශ පිළිබඳව අපිට ආඩම්බරයක් ඇති වෙනවා. එයාට බොහොම අත්දැකීම් තියෙනවා පෞගේ කාලේ යුද්ධයකට මුහුණ දීලා ඒ අත්දැකීම් හරියට පාවිච්චි කරලා මේ කටයුතු කරන බව තමයි අපිට පේන්නේ. ඒ නිසා අපිට දැන් ජනතාවගේ විශ්වාසය ගොඩ නැගිලා තියෙනවා. දැන් නැවත ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට රජයේ වගකීම තමයි දැන් ජන ජීවිතයේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවේ දැන් රජය අනිත් අංශ කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. සංචාරක ව්‍යාපාරයේ වැඩි දියුණු කර ගැනීම ගැන මීට වැඩිය මහන්සි වෙන්න ඕන. ඒ වගේම මේ ශේෂ්ඨවල නියලිච්ච අයට සහන ලබා දීමට මීට වැඩිය දායකත්වය දෙන්න ඕන. හෝටල්වල ලොකු හෝටල්වල ණය ටික කල් දාලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සංචාරක ව්‍යාපාරය හරහා විශාල ඇදවැටීමක් සියලු ශේෂ්ඨවල ඇති වුණා. සංචාරක හෝටල්වල වැඩ කරපු අයද තියෙන සොච්චම් පඩියා. සමහර හෝටල්වල වැඩ කරපු අය 200 එළියට යවලා තියෙනවා. ඉන්න අයටත් ඒගොල්ලන්ට අර එන 10%ක සර්විස් චාර්ජ් එකක් ගන්නවා සේවා ගාස්තුව කියලා. ඒකෙන් ලැබෙන ප්‍රමාණයත් ඒ වගේම මේවට එන අය දෙන කිසියම් මුදලකින් තමයි ඒ අය යම් ආර්ථික ශක්තියක් ගොඩනගා ගත්. අද ඒ අය ජීවත් වෙන බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක මග පෙන්වන්නන් ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ වාහන සපයන අය දැන් විශේෂයෙන්ම යාල ප්‍රදේශයත් එක්ක ඈඳිච්ච විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන ජීප් රථ ආශ්‍රිතව ඒ සියලුම දෙනාට අද ඉතාමත් ඍජුවේ ජීප් රථ හිමිකරුවන්ට ඒවයි රියදුරන්ට ඒවයි මග පෙන්වන්නන්ට මේ සියලු දෙනාට අද මේක විශාල බලපෑමක් බවට පත් වෙලා තියෙන යාට ජීවත් වෙන්න බැරි තත්යකට පත් වෙලා තියෙන බව තමයි අපිට ඒ අය වාර්තා කරන්නේ. ඒ නිසා අද අපිට විශාල කාර්යභාරයක් තියෙන රජයට රජය ඇත්තට මේ කටයුත්ත කරන්න ඕන. අපි විරුද්ධ පක්ෂයේ ඉන්නේ. අපි ඒ සඳහා අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි කිසිම මැලිකමක් නැහැ. මේ ශේෂ්ඨ හඳුනාගෙන ඒ ශේෂ්ඨවල අයට යම් සහනයක් ලබා දෙන්න රජය කටයුතු කරන්න ඕන. ත්‍රිවිල් කාර්යයට ඉඳලා මේකේ දැනීම තියෙනවා. මේ සියලු අංශවලට ඒකේ දැනීම තියෙනවා. ඒ වගේම තමයි රජය අනිත් පැත්තට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කරන වැඩසටහනකට යන්න ඕන. මම නම් සතුටු වෙන්නේ නැහැ සංචාරක අමාත්‍යාංශයත් ඒ වගේම ඒ පිළිබඳව කටයුතු කරන්න ඕන විදේශ තානාපති සේවාවන් හරියාකාරව මේ සංචාරක ව්‍යාපාරය නැවත මේ තත්ත්වයට ගේන්න අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සහ දැනුවත් කිරීම කරනවා කියලා. සමහර තානාපතිවරු මේකට මහන්සි වෙන බව ඇත්ත. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නෝ ඒ අය සමහර වෙලාවට ළමයින්ට උගන්නන් තවත් සමහර කට්ටිය බිස්නස් කරන් තමත් සමහර කට්ටිය ලෙඩ රෝගවලට බේත් ගන්න මහන්සි වෙනවා මිසක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථක කරගන්න ලංකාවේ අපනයන අංශයට ශක්තියක් දෙන්න ඒ පැත්තට මැදිහත් වීමක් නැහැ. අපේ නිෂ්පාදන වෙන රටවල් වලට ගෙනියන්නේ ඒ අය උනන්දු වෙන්නේ ඒවට කට්ටිය සොයා ගන්න. ඒ අය බලනවා ඒ රටවල් වල තියෙනවා මේ රටවල් වලට ගේන්න පුළුවන්ද කියලා. හැම කුණු ගොඩක්ම මේ රටට ගේන්න කටයුතු කරන්න නම් ඒ සමහර තානාපති අංශවල ඉන්න ළදාරින් කටයුතු කරන බව අපි දන්නවා. ඒක නෙමෙයි වෙන්න ඕන. මේ රටේ නිෂ්පාදන වෙනත් රටවල් වලට ගෙනියන්න ප්‍රචලිත කරන්න මහන්සි වීම තමයි වෙන්න ඕන. දැන් අද ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම රජය ප්‍රචාරක කටයුතු සංචාරක පැත්තට නොකරට වෙනත් ඒවට ප්‍රචාරක කටයුතු කරනවා. ඔබතුමා දකින්න වැඩි දැන්
රූපවාහිනි දැන්වීම වල දැන් අප්‍රියයි බලන්න. රූපවාහිනි නාලිකා සමහරේ අප්‍රියයි බලන්න. ඒතරම් විලන්ද ඒතරම් දේශපාලන දැන්නේ. තරඟෙට වගේ දාන සමහර ඒවා සමහර channel වල එක දිගට දිගට මේ ප්‍රචාරක දැකලා පත්තරවල මූණත් අහළු දැකලා එපා වෙලා එමතුරුන්නේ සමහර. සමහර මූණත් අහළු දැකලා කිත්ත වෙලා අප්‍රිය වෙලා මිනිස්සුන්ට. තව ටික දවසකදී රූපවාහිනි බලන්නේ නැති වෙයි මිනිස්සු. පත්තර බලන්නේ නැති වෙයි. මොකද මේ දේශපාලඥයන්ගේ මූණු දාකත් ප්‍රචාර තමයි හැම එකේම යන්නේ. මේ කොච්චර ධනස්කන්ධයක්ද අපිට දැනගන්න තියෙන විදිහට ලක්ෂ 30000ක් වියදම් කරන මේ ප්‍රචාර කටයුතු වලට මේ ප්‍රචාර කටයුතු ලක්ෂ 30000ක් වියදම් කරනවා. ඉතින් බලන්න මොනතරම් මිනිස්සු ප්‍රමාණයකට සහන දෙන්න පුළුවන්ද? මේ සංචාරක ව්‍යාපාරේ කඩා වැටිච්ච මිනිස්සුන්ට මේ සහන දෙන්න බැරිද? එහෙම නැත්නම් මේ දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න බැරිද? ණයට නෙමෙයි ආධාර විදියට දීලා හැමතැනම බෝඩ් ගහගෙන කටවුට් ගහගෙන රූපවාහිනී වල දාගෙන මොකද්ද කරන්නේ? නාඩගම්. මිනිස්සු රවටයි කියලා හිතනවාද? මම කියන්නම් මේවට මිනිස්සු පිළිකුල් කරනවා. මිනිස්සු ඡන්දයක් දෙන්න ඉන්න මිනිහා දෙන්නෙත් නැහැ. මේ නාස්තියට. මේ නාස්තියට මේ දූෂණයට මිනිස්සු පෙළ ගැහෙනවා. අද හිතන්න එපා මිනිස්සු මේවා දිහා දැකලා මූණත් අහඩු දිහා දැකලා මේ ප්‍රචාරක දේවල් දිහා දැකලා මිනිස්සු ඡන්දේ පාවිච්චි කරනවා කියලා. ඒ කාලේ ඉවරයි. අද අලුත් ඡන්ද ලක්ෂ 15ක් විතර තියෙනවා. පළවෙනි සැරේට ඡන්ද පාවිච්චි කරන තරුණ ඡන්ද තියෙනවා. එයයි ඕවා එකක්වත් බලන්නේ නැහැ. එයයි අන්තර්ජාලේ ඉන්නවා. ඒ වෙන වෙන විදියට තමයි තොරතුරු ගන්න. එයයි මම අදත් ඒ කණ්ඩායමක් වුණ ගැහුණා. එයයි කිව්වා මේ කරන නාස්තිය නිසාම අපිට ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැහැ කියලා. මේ කරන නාස්තිය විනාශය නිසා මේ කාගේ සල්ලිද? එක එක්කෙනාගේ ප්‍රතිරූප ගොඩ නගන්න, එක එක්කෙනාගේ චරිත සුද්ධ කරගන්න මේ මහා නාස්තිය කරනවා. මිනිසුන්ට අද වෙනකොට ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආර්ථිකය ඉතාමත් පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. රාජ්‍යංශයේ නිෂ්පාදන ධාරිතාවය අන්තිම තැනට ඇවිල්ලා තියෙනවා. අපනයන ශේෂ්ත්‍රය කඩා වැටිලා හැම අංශයකින්ම බැලුවා. ඒ වගේම නිෂ්පාදනය වැඩි කරන්න කිසිම ක්‍රියාමාර්ගයක් රජය ගන්නේ නැති තියෙන මුදල් කප්පාදුවක් විතරයි. අමාත්‍යංශවල බලන්න වෙන් කරලා තියෙන මුදල් වෙන් කරපු විදිය අපේ රුවන් විජේවර්ධන මැතිතුමා විතරයි මුළු පාර්ලිමේන්තුවේම ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. මන් දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඈ ඔක්කොම ගිහිල්ලා එහෙම කැබිනට් මණ්ඩලයේ එක්කෙනෙක්වත් නැහැ. මේ තියෙන උනන්දුව. මේ පාර්ලිමේන්තුවේ තියෙන උනන්දුව මේක. ඉතින් මෙහෙම පාර්ලිමේන්තුවක් පවත්වාගෙන ගිහිල්ලා වැඩක් තියෙනවා. මෙහෙම ආණ්ඩුවක් කරන්න පුළුවන්ද? මේගොල්ලෝ ආණ්ඩුව වැඩද? ඇමතිවරයෙක් හම් වෙන්න බෑ මිනිස්සෙකුට ඒ උනාට. ගොඩක් අය මම මේ කීප දෙනෙක් ඇත්තටම හොඳට ඉන්න ඒ ගැන කටයුතු කරන මහන්සි වෙන අය ඉන්න ගොඩක් අය. ඔබතුමාලා හොයලා බලන්න. වන්නජේ වර්ධන මැතිතුමා ඉතින් ඊළඟ කාලෙක සජ්ජාදී පක්ෂ නායකත්වයේ බාර ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබතුමා හොයලා බලන්න මේ කට්ටිය මොකද්ද කරන්න කියලා. අඩු ගානේ පාර්ලිමේන්තුවට එන්න කියන්න. ඇවිල්ලා මේ හොයන්න කියන්න. මේ නාස්තිය පිළිබඳව හොයන්න. ඔබතුමා හොඳ තරුණ කෙනෙක්. ඔබතුමා එහෙම නරක කෙනෙක් නෙමෙයි අපි දන්න තරමට. ඉතින් ඔබතුමාලා මේවා හොයලා ඉදිරිපත් කරන්න. ඔබතුමාලගේ රැස්වීම වල කියන්නේ මේ නාස්තිය නවත්තන්. නාස්තිය නවත්තන්. දැන් බලන්න රැකියා අවස්ථා විශාල මානයක් නැති වෙලා තියෙන. රස්සා වලින් එළියට යනවා. හැම ශේෂ්ත්‍රයකම තියෙන. ඒක හරියන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සා දීලා ඒක පරිමහන්න බෑ. එයාට දෙන්න ඕන තමයි උපාධිධාරින්ට දෙනවා. අනිත් අයට දෙන්න රජ ආයතන වල මන් දන්න මේ දවස් වල පුටුත් නැති තරමට රස්සා දෙන්න හොයනවා. හැම ආයතන වලටම කියලා තියෙනවා. හැම අමාත්‍යාංශ හැම දෙපාර්තමේන්තු හැම සංස්ථා වලටම කියලා තියෙනවා කොහේ හරි රස්සා දාන්න හොයලා දෙන්න කියලා. පුරප්පාඩු නැතුවත් ගෙනහිලා දාන. පුරප්පාඩු නැතුවත් ගෙනහිලා දාන. හැබැයි ගෙනහිලා දැම්මා කියලා ඡන්ද ගන්න හම්බෙන්නේ නැහැ. ඒ අය රස්සාව අරගෙන ඒ අයගේ හෘද සාක්ෂියට එකඟව තමයි ඒ ඡන්දය පාවිච්චි කරන්නේ. මොකද ඒ යම් උගත් බුද්ධිමත් අය තීන්දුව ගන්න එහෙමයි. ඉතින් ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නමුත් බලන්න ඔබතුමාලගේ අමාත්‍යාංශ වලට වින් කරපු සල්ලි කොච්චර කප්පාදු කළාද කියලා. දැන් සියලුම සම්බන්ධන වැඩ වලට වින් කර මුදලෙන් 15%ක් කප්පාදු කළා. ඒවා කප්පාදු කළා බෝඩ් ගහන්න, දැන්වීම් ගහන්න, පත්‍රය දාන්න, රූපවාහිනිය දාන්න, ප්‍රචාරය කරන්න සල්ලි දානවා. කෘෂිකර්ම අමාත්‍යාංශ සල්ලි කප්පාදු කළා දින ප්‍රමාණය බලන්න කොච්චරද කියලා. භාගයක් අඩු කළා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
දීවර අමාත්‍යාංශ කොච්චර සල්ලි කප්පාදු කළාද බලන්න. බලන්න පසු සම්පත් අමාත්‍යාංශ කොච්චර ඒවට තිබිච්ච සල්ලි නතර කළාද කියලා. කර්මාන්තංශ එතකොට මොකද්ද කරන වැඩේ රජේ? රජේ සේරම නවත්තලා මේ එදා වේල ටුවර්ස් වගේ කොයි හරි පාරවල් ඩිංගක් කොන්ක්‍රීට් ටිකක් ගහ ගන්නෝ අපිට කමක් නැහැ පාරවල් හදන එක ප්‍රශ්නයක් නැහැ ඊළඟට සමෘද්ධිය දෙන්න බලනවා ඒ වයින් දුප්පත්කම නැති වෙන්නේ නැහැ දේශපාලන වාසිකයන් දැන් තමුන්නාන්සේ සමෘද්ධිය දුන්නා කියලා මේක එක අවුරුද්දක දීලා නවතින්න බෑනේ දිගටම දෙන්න ඕන මම දන්නවා දැන් ඊළඟ ආණ්ඩුවට වෙන මුකුත් කරන්න ඕනේ නැහැ කිව්වම හරි ප්‍රතිපත්ති ප්‍රකාශනයේට සියලු සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධිය කප්පාදු කරන්නේ නැහැ රුපියල් 500ක් තව වැඩි කරනවා කියමු ඔක්කොම ගෙනිලා එතනට සම්ද වෙන්නේ තමුන්නාන්සේ ලෝ හිතලා මේ පාක්ෂිකුන්ට කියලා ඔය තෝර තෝර දුන්නාට ලයිස්තු අගමුල මාරු කරලා දුන්නාට ඒක වැඩක් වෙන්නේ නැහැ මේක තමයි අද තියෙන தත්තේ ඔය රස්සාව කොම් ප්‍රෝල ඉවරුනාම ඊළඟ කට්ටියට හරි නම් කියන්න තියෙන්නේ පඩිය වැඩි කරනවා කියලා කියක් හරි එතකොට ඉවරයිනේ දැන් ගිය සැරේත් ඒක නෙවුනේ ගිය සැරේ අපේ ඒ වෙලාවෙ ඉඳපු ආණ්ඩුව මෝටර් සයිකල් දුන්නා සියලු වර ප්‍රසාද දුන්නා අන්තිමට පඩි වැඩි කරනවා කියලා මෙන් කිව්වම 10000ක් මෝටර් සයිකලෙන් ගිහිල්ලා ඡන්දය අනිත් පැත්තට ගැහුවා ඒක තමයි උනේ ඒ නිසා ඒ වගේ දේශපාලන උපක්‍රම ඒ පක්ෂ ඒ කණ්ඩායම මේ නායක ක්‍රියාත්මක කරයි හැබැයි මේකෙන් මොකද්ද වෙන්නේ රට අරාජික වෙනවා රට අපස්සට යන නිෂ්පාදනයේ වැඩිවීමක් නැහැ සෑම අංශයකම පසුබෑමක් තියෙන නිෂ්පාදන ආර්ථික සම්පූර්ණ විනාශ වෙලා අපේ රට යද ඒ ගැන හිතන්නේවත් නැහැ මුල් කාලේ මේ අපිත් ආණ්ඩු ඉන්න කාලේ කතා කරා බලන්න මේ ඉස්සර මොන තරම් හොඳ තත්ත්වයක් 77 වෙනකන් තිබුණාද කියලා 77න් පස්සේ ඒක සම්පූර්ණ ඉවර වුණානේ දැන් අපිට අවශ්‍ය බකට් ලාම්පුව ඉටිපන්දම හඳුන් කූරත් අපි රටින් ගේනවා කිසිම දෙයක් නැහැ ඉස්සර මේ රටේ ටයර් එක නිෂ්පාදනය කරා උදළු නිෂ්පාදනය කළා අපි පිටරට යවුවා අපි යුනික් කියලා රේඩියෝ එකක් හැදුවා අපි උපාලි පියට් කියලා කාර් එකක් හැදුවා ඒ වගේ ගොඩාක් දේවල් අපේ රටේ නිෂ්පාදනය තිබුණා පේෂ කර්මාන්ත ඉහළටම ගියා අපේ රටේ අවශ්‍ය ආහාර අපේ රටේ අයට අවශ්‍ය රෙදි ටික මේ රටේ සැලකුවද ප්‍රමාණයක් නිෂ්පාදනය කරගත්තා හැබැයි 77න් පස්සේ විවෘත ආර්ථිකයත් එක්ක සම්පූර්ණ අනිත් පැත්තට හැරෙන මිසක් අද වෙනකන් ඒක හදාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මම දන්න ඔබතුමා බලන්නේ වෙලාව අවසන් වෙලා ඒ නිසා මම මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.